ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔවදත් සිකුරාද SBS සිංහල වැඩසටහනේ ගෙවී ගිය සතියේ ලෝකයේ වැඩිපුර අවධානයට ලක් වූ කරුණු ගෙනෙන ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය සමගින් අප එකතු වන්නේ සුපුරුදු පරිදිය සඳහා අපිත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට FP මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් චරිත.
ඔව් අමල්, මම මුලින්ම කැමති කතා කරන්න මේ සතියේ සිදු වැදගත්ම කරුණු ලෝකයේ අවධානය යොමුනේ 46 වැනි ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ජෝ බයිඩන් දියුරුම් දුන්නා. ඉතින් ඔහු ඒ දියුරුම් දුන්න අවස්ථාවේ විශේෂ කතාවක් සිදු කළා ජාතිය අමතා. ඉතින් ඒ දියුරුම් දීම සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු මං කැමති ඔබෙන් මුලින්ම දැනගන්න.
චරිත, මෙතන බයිඩන්ගේ පදවි ප්‍රාප්තියේ විශේෂ කරුණු කිහිපයක් තිබුණා. එකක් තමයි මේ කොවිඩ් වසංගතය නිසා මේ උත්සවයට සහභාගී වෙන සංඛ්‍යාව දැඩි ලෙස සීමා කළා තිබුණා. මෙතනදී 102%කට විතර පිරිසක් සාමාන්‍යයෙන් ගිවෙන උත්සවයකට සහභාගී වෙනවා කියලා උපකල්පනය කළා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ඒ විදිහට ජනතාවට එන්න දුන්න නිසා ඒ උත්සවයට සහභාගී වෙන්න බැරි වෙච්ච ජනතාව සංකේත වෙන විදිහට ඇමරිකානු දජ 102%ක් මේ උත්සව සභාව ඉදිරියේ ස්ථාපිත කරලා තිබුණා. ඒ එක්කම දැන් මීට හරියටම සති දෙකකට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයෙන් ඇවිල්ලා කැපිටල් ගොඩනැගිල්ල වටල්ලා ඒ අවස්ථාවේ වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා නැවතත් එවැනි දෙයක් මේ උත්සවය අවස්ථාවේදී ඇති වෙයි කියන බිය අනුව බටපිරිස් 25,000ක් උදාහරණ මධ්‍යම රජයේ හමුදා බටපිරිස් 25,000ක් ආයුධ සන්නද්ධව යොදවලා තිබුණා මේ උත්සවයේ ආරක්ෂාව සඳහා. ඊට අමතරව ගෙන මේ හම්වි වාහන ඒවා එතකොට සන්නද්ධ අනෙකුත් රථ සෑහෙන පිරිසක් සෑහෙන ප්‍රමාණයක් වොෂින්ටන් DC ප්‍රදේශයේ රදවල තිබුණා මේ උත්සවයේ ආරක්ෂාව සඳහා. මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ උත්සවයට සහභාගී වුණේ නැහැ. අවුරුදු 100කට අධික කාලයකට පස්සේ තමයි මේ විදිහට හිටපු ජනාධිපතිවරයෙක් අලුත් ජනාධිපතිවරයාගේ ඒ පදවි ප්‍රාප්තියට සහභාගී නොවෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට ඔහුගේ උපජනාධිපති තමයි මේ උත්සවයට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වුණේ මයික් පෙන්ස් මේ උත්සවයට සහභාගී වුණා. නමුත් මේ උත්සවයට සමගාමීව ඇන්ඩ්‍රූස් හමුදා කඳවුරේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට අධිකර මේ ෆෙයාවෙල් උත්සවයක් එහෙමත් නැත්නම් ඔහුගේ අවසාන ඔහුට ආචාර දක්වන උත්සවයක් සංවිධානය කළා තිබුණා. ඔහු බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට සමගාමීව හමුදාවේ පෙරට්ටුවක් නිරීක්ෂණය කරලා එතනින් ඔහු නික්ම ගියා. ඔහුගේ ෆ්ලොරිඩා තියෙන ඔහුගේ නිවසට ඔහු පිටත් වෙලා ගියා. ඉතින් මේක මෙතනදී සති කීපයක් තිස්සේ ඇතිවෙච්ච විශාල බෙදීම් ඇති වෙලා තිබුණ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩෙමොක්‍රටික් පක්ෂය අතර. ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ ඔහු ජයග්‍රහණය කරපු මැතිවරණයක් ඒක ජෝ බයිඩන් උතුරු ගත්තා එමත්නම් සොරකම් කළයි කියලා. නමුත් අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ ප්‍රධානින් විශේෂයෙන්ම කොංග්‍රස් මණ්ඩලයේ ඉන්න ප්‍රධානීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට සහභාගී වෙලා ඒ අවුරුදු ගාණක් තියෙන ඒ සාමකාමීව එක රජයකින් අනෙකුත් රජයට ඒ බලය සංක්‍රමණය වීම ඒක සිද්ධ කළා.
ඔමල, එතකොට මං කැමති දැන් මේ ට්‍රම්ප් කෙනෙක් මේ යාම පිළිබඳව කතා කරන්න. ඔහු ප්‍රකාශයක් මං හිතන්නේ අවසාන වරට සිදු කළා. එහිදී ඔහු සඳහන් කර තිබුණා නැවත අපි හමුවමු කියලා.
ඔව්, මෙතනදී චරිත ඔහුගේ ධවල මන්දිරයෙන් ඉවත් වෙනකොට ඔහු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයට සුබපතන අවස්ථාවේදී ඔහු කිය සිටියා නැවතත් කිසියම් විදියකින් නැවතත් පැමිණෙනවයි. ඉතින් මේක දේශපාලනික වශයෙන් ඔහු රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වය ලබාගෙන 20-24 මැතිවරණයට නැවත ඉදිරිපත් වීමක්ද කියන එක පිළිබඳ නිශ්චිත වශයෙන් සඳහන් නොකරට බොහෝ අය විශ්වාස කරනවා රිපබ්ලිකන් පක්ෂයේ නායකයා හැටියට ඔහු තවත් සැරයක් උත්සාහ ගනිවි කියලා. නමුත් ඒ වුණාට මෙතන චරිත ඔහුට විශේෂ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඔහු දෙවෙනි වතාවට දෝෂාභියෝගයකට ලක් වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියට ඉතිහාසගත වෙලා දැන් අවසන්. මෙතනදී දැන් ඔහුට විරුද්ධව දෝෂාභියෝග යෝජනාව පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මත වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ඔහු දැන් දෝෂාභියෝගයට ලක් වෙලා එහෙමත් නැත්නම් ඔහු දැන් ඉම්පීච් කරලයි කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඔහුව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉහළ මන්ත්‍රණ සභාවෙන් එහෙමත් නැත්නම් සෙනෙට් මණ්ඩලයේ පරීක්ෂණයෙන් පස්සේ තමයි ඒක කරන්න නියමිතව තියෙන්නේ. නමුත් ඒ කටයුත්ත අවසාන වෙන්නට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාරකාලයේ අවසාන ඌර කාලයේ අවසාන වෙච්ච නිසා සෙනෙට් සභාවට ඒක කරන්න බැරි වුණා. නමුත් මේ සෙනෙට් සභාව ඔහු ධූරයෙන් නැතිව ඉන්න අවස්ථාවේ වුණත් ඔහුට විරුද්ධව ඒ දෝෂාභියෝගයේ කටයුත්තේ අවසාන පියවර ඔහු තනතුරෙන් ඉවත් කරනවායි කියන ඒ ඡන්දය පැවැත්වීමට නියමිතයි ඉදිරි සති කිහිපය තුළදී. ඉතින් යම් අවස්ථාවකදී ඔහුව තනතුරෙන් ඉවත් කරන්නට ඕනේ කියලා සෙනෙට් මණ්ඩලයේ ඡන්දය තිබුණොත් එහෙමනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2024 මැතිවරණයට ඉදිරිපත් වෙන්නට අවස්ථාවක් නැහැ. දැනට සෙනෙට් මණ්ඩලයේ ඩෙමොක්‍රටික් පක්ෂයට මෙතෙක් කල් නොතිබිච්ච බලය වුවමාවක් සිද්ධ වුණා. ජෝර්ජියා ප්‍රාන්තයේ තිබිච්ච සෙනෙට් මණ්ඩලයේ අතුරු මැතිවරණයකදී රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පරාජය කරමින් ඩෙමොක්‍රටික් පක්ෂයට ජය ලැබීම තුළින් මේ වෙනකොට දැන් සෙනෙට් සභාවේ එක ආසනයක අතරම සෙනෙට් සභාව සමසමව වැඩිලා තියෙනවා. නමුත් උප ජනාධිපති කමලා හැරිස්ට මේ අවස්ථාවේදී ඒ තීරණාත්මක ඡන්දය ඇයට හිමි වෙලා තියෙනවා සෙනෙට් සභාවේ ප්‍රධානියා හැටියට. ඉතින් ඒ අනුව සෙනෙට් සභාවේ බලය මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂයට මාරු වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට අත්වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව සෙනෙට් සභාවේ වරදකරු කරලා සේවෙන් ඉවත් කළ කියන ඒ තීන්දුව ලබා ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. එහෙම වුණොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේශපාලන අනාගතයක් නැති වෙනවා. නමුත් ඔහුට වෙනත් ක්‍රමයකින් පක්ෂයේ රැඳීමට නම් හැකියාවක් තියෙනවා. ඉතින් ඔහු කියන විදිහට ඔහු බලාපොරොත්තු වෙනවා තවදුරටත් ඇමරිකාවේ දේශපාලනයේ හෝ ප්‍රධාන චරිතයක් හැටියට තවදුරටත් රැඳී සිටින්න.
ඔව්, එතකොට දැන් මේ බයිඩන්ගේ පදවි ප්‍රාප්තියත් සමග ලෝකනායකයන්ගෙනුත් විශේෂ ප්‍රකාශ මං හිතන්නේ ඉදිරිපත් වුණා නේද?
ඔව් චරිත, විශේෂයෙන්ම ජෝ බයිඩන්ගේ පළවෙනි ජාතික ඇමතිගේ ප්‍රකාශයේදී ඔහු බොහෝ විට උත්සාහ කරේ ඇමරිකාව නැවතත් එක්සප් කිරීමට. දැනට රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රටික් පක්ෂ හැටියට බිඳලා තියෙන රට නැවත එක්සේසත් කරන්න ඔහුගේ අරමුණ හැටියට ඔහු ප්‍රධානම ඔහුගේ අරමුණ හැටියට ප්‍රකාශ කළා. ඒ එක්කම ලෝකයේ අනෙකුත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී ඇමරිකාව නැවතත් ප්‍රබල නායකත්වයක් ලබා දෙන්නට ඕනේ කියන තැනටත් ඒ ප්‍රබල නායකත්වයක් දෙන්න ඕනේ කියලා ඔහු ප්‍රකාශ කළා. මෙතනදී විශේෂ කාරණාවක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලයේදී ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ වගේම පැරිස් ක්ලයිමට් එග්‍රීමෙන්ට් මේ පරිසරය පිළිබඳ ෆ්‍රාන්ස් ප්‍රඥප්තියෙන් ඇමරිකාව ඉවත් වුණා. මේ කාරණා දෙක සම්බන්ධයෙන් බයිඩන් පළවෙනි දවසම ඔහු නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ නොටිසිය ඉදිරිපත් කරා, ඒ ඉල්ලීම කළා. ඒ එක්කම ඒ පැරිස් සමුළුවට සහභාගී වෙනවා, නැත්නම් මේ පැරිස් සම්මුතියට එකඟතාවය පළ කරනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ කරුණු දෙක නිසාවෙන් ලෝකනායකයන් බොහොමයක් ජෝ බයිඩන්ගේ ඒ ප්‍රකාශයත් ඔහුගේ පදවියට පත් විශාල අගෙයීමකට ලක් කරා. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ ඒ වගේම යුරෝපයේ අනෙකුත් රටවල් ඇමරිකාව නැවතත් ඒ ජාත්‍යන්තර තලයේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙන එක සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කළා. ඒතරක් නෙමෙයි ඉරානයත් දැන් අපි දන්නවා ඉරානය සමග තිබිච්ච න්‍යෂ්ටික ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වුණා. දැන් නැවතත් ඒ න්‍යෂ්ටික ගිවිසුමට ඇමරිකාව පිවිසීමට හැකියාවක් තියෙනවා. ඒ අනුව ඉරානයට පනවා තිබෙන ඒ සම්බාධක ලිහිල් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා එවැනි විශ්වාසයක් තියෙනවායි කියලා ඉරානියත් මේ වෙනකොට ඒ විශ්වාසය පළ කරලා තියෙනවා. ඔබකමත් බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග බොහොම උරණ වෙලා හිටපු චීනයත් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නික්මීමත් සමග අලුත් ජනාධිපතිවරයා සමග අලුත් සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ද්විපාර්ෂික සම්බන්ධතාවය දියුණු කර ගැනීමේ කටයුත්තක් පිළිබඳ බලාපොරොත්තු තියෙනවා කියලා ප්‍රකාශ කළා තියෙනවා.
ඔව් මම එතකොට දැන් මේ චීන බයිඩන් රජය හා සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගත බවට ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම හිටපු ජනපති ට්‍රම්ප්ගේ පාර්ලිමේන්තුවේ හිටපු පිරිසක් සඳහා යම් සම්පාදක පනවලා තිබෙනවා නේද? මම කැමතියි පිළිබඳව කතා කරන්න.
ඔව්, මේකත් ඇත්තටම හරි සුවිශේෂී දෙයක් චරිත. මොකද බයිඩන්ගේ පාලන තන්ත්‍රය ආරම්භ වෙනවත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම ඔහුට සහාය දක්වපු ඒ දේශපාලන නායකයන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සහ ඩොනල් ට්‍රම්ගේ ඉතාමත්ම කිට්ටු හිතවිතුරන් 28 දෙනෙකුට සම්බාධක පනවල තියෙනවා. චීනයේ මේ සම්බාධක පනවල තියෙන්නේ ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ පුද්ගලයන් චීනයට විරුද්ධව පෞද්ගලිකව ව්‍යාපාරයක් නැත්නම් චීනයට එරෙහි ව්‍යාපාරයක් ඔවුන් ඇමරිකාව තුළ දියත් කළයි කියලා. චීනයේ සහ ඇමරිකාව අතර තියෙන මිත්‍රත්වය පළුදු කිරීමටත් ඒ වගේම චීනයට ආශි වෙන විදිහට ජාත්‍යන්තර තලයේ කටයුතු කිරීමටත් බොහෝ පියවර ගත්තයි කියලා. ඉතින් මෙතන ප්‍රධාන තැනක් ගන්නේ මයික් පොම්පියෝ පිටපු රාජ්‍ය ලේකම්වරයා. ඔහු ඇත්තටම ට්‍රම්ප්ගේ විදේශ අමතිවරයා හැටියට චීනයට විරුද්ධව බොහොම දැඩි ලෙස කටයුතු කළ තිබුණා. චීනය බොහොම දිගින් දිගටම චීනය විවේචනය කළ තිබුණා. ඉතින් එවැනි වටපිටාවක තමයි චීනය දැන් මේ අමුතුම පියවර මේ මීට කලින් කවදාවත් නොගත්ත විදිහට ට්‍රම්ප්ගේ ජනාධිපති කාර්ය අවසාන වෙන දිනේදී ඒ දිනේදීම ට්‍රම්ප්ගේ ළඟම හිටපු හිතවතුන් සහ ඔහුගේ උපදේශකයන්ට මේ විදිහට සම්බාධක පනවලා තියෙනවා. ඒ සම්බාධක අනුව මයික් පොම්පියෝට චීනයට හෝ හොංකොං ප්‍රදේශයට ඇතුල් වීම තහනම් කළ තියෙනවා. ඒ එක්කම පොම්පියෝ සහ ඒ අනිත් පිරිස 28 දෙනාට සම්බන්ධකම් තියෙන කිසිම ආයතනයකට චීනය හෝ හොංකොං සමග ගනුදෙනු කිරීමක් තහනම් කළ තියෙනවා.
ඔව්, දැන් අපි යොමු වුණොත් විශේෂයෙන්ම මේ රුසියාවෙන් අපිට දක්නට ලැබුණ විපක්ෂ නායක ඇලෙක්සි නවානි නැවත රුසියාවට පැමිණි පසු ඔහුව සිරභාරයට ගැනීමක් මම කැමති ඔහුගේ තත්ත්වය පිළිබඳවත් කතා කරන්න.
ඔව්, චරිත මේ ඇලෙක්සිස් නවාලි කියන්නේ ගිය අවුරුද්දේ ඔහු රුසියාව ඇතුලේ ගමන් කරද්දී සයිබීරියාවේ ඉඳලා ගමන් කරද්දී ඔහු එකපාර්ට ක්ෂණිකවම රෝගාතුර වෙලා ඔහු කෝමා තත්ත්වයට සිහි නැති තත්ත්වයට පත් වෙලා තිබුණා. එතනදී ඔහුගේ පාක්ෂිකයන් චෝදනා කළා රුසියානු රජය ඔහුට නොවචොක් කියන විස වර්ගය ශරීරගත කළා ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළයි කියලා. නමුත් යුරෝපීය රටවල් බොහොමයක් මැදිහත් වෙලා නවාල්විව ජර්මනිය ප්‍රතිකාර කිරීමට ගෙන්වගෙන තිබුණා. පසුව දීර්ඝ කාලයක් ඔහුට ප්‍රතිකාර ලබා දීලා ඔහු සුව වුණාට පස්සේ ඔහු නැවතත් රුසියාවට එන්නට කටයුතු කළා. මෙතනදී ඔහු බොහොම පැහැදිලිව දැනගෙන හිටියේ ඔහු බොහෝ විට අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ ඔහු විශ්වාස කරපු විදිහටම රුසියානු බලධාරීන් මේ පහුගේ ඉරිදා ඔහු නැවතත් තමන්ගේ රටට එන අවස්ථාවේදී ඒ මොස්කව් නුවර ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු රාජ්‍ය විරෝධී කටයුතු කරයි කියන චෝදනාවට ඔහුට එල්ල කළා තියෙනවා. නමුත් මේ වෙනකොට විශේෂයෙන්ම යුරෝපීය රටවල් බොහොම දැඩි ලෙස මේ අත්අඩංගුවට ගැනීම විවේචනයට ලක් කළා තියෙනවා. රුසියාවෙන් ඉල්ලීමක් කළා තියෙනවා ඔහුව විදහාස් කරන්නටයි කියලා. නමුත් රුසියාව ඒ ඉල්ලීම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා රටේ ප්‍රධානම ප්‍රබල විපක්ෂයක් නැති වුණත් දැනට විපක්ෂ නායකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන් විරාඩස්සේ තබා ගැනීමට රුසියානු බලධාරීන් තීන්දුව කළා තියෙනවා. දැනට තියෙන විදිහට රුසියානු බලධාරීන් ලොව මාසයක කාලයකට දැනට රිමාන්ඩ් භාරයට පත් කළා තියෙනවා.
ඔව්, එතකොට අපි අවසාන වශයෙන් කතා කරමු මේ මම හිතන්නේ ලෝකේ බොහෝ රටවල් මේ වන විට අවධානය යොමු කර තිබෙන මේ COVID-19 එන්නත් සම්බන්ධයෙන්. ඉන්දියාවෙන් අපිට වාර්තා වෙනවා මේ එන්නත් ඔවුන් වෙනත් රටවලටත් දැන් ලබා දෙන්නට ආරම්භ කරලා තිබෙනවා කියලා මම කැමති ඒ සම්බන්ධයෙන් කතා කරන්න.
ඔව් චරිත, මේ වෙනකොට ලෝකේ බැලුවොත් කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 2 අභිබවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මේ රෝගයට උදුරු වෙච්ච සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට මිලියන 96ක්, ඒ කියන්නේ මිලියන 100කට කිට්ටු වෙන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ඉන්දියාව ප්‍රකාශයට පත් කළ තියෙන්නේ වෛරසයට එරෙහි එන්නත නිෂ්පාදනය කිරීම ඒ කටයුත්ත උත්සන්න කරනවා පමණක් නෙවෙයි මේ එන්නත අසල්වාසී රටවලට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනවා කියලා. ඉතින් මේ ඒ අනුව මාලදිවයිනටත් භූතානයටත් පළවෙනි වටේ මේ එන්නත ලබා දීමට ඔවුන් කටයුතු කරනවා කියලා තියෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනට නොමිලේ එන්නත් ලක්ෂයක්, ඒ කියන්නේ මාලදිවයින දූපත්වල වෙසෙන ජනතාවගෙන් 3/1 පමණ මේ එන්නත ඉදිරි සති කිහිපයේදී ලබා දීමට කටයුතු කරනවා කියලා. ඒ වගේම භූටානයටත් 150,000ක විතර එන්නත් ලබා දෙනවා කියලා. ඉතින් භූටානයේ ජනගහනයත් 10%කට වැඩි ප්‍රමාණයකට මේ විදිහට එන්නත ලබා දෙනවා කියලා. ඊට අමතරව බ්‍රසීලය, ඒ වගේම තවත් දකුණු අප්‍රිකා වගේ රටවල්වලටත් ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ ඉන්නත ලබා දීමේ හැකියාවක් තියෙනවා කියලා අපි දන්නවා. දැන් ඉන්දියාව තමයි චරිත ලෝකේ වැඩිම එන්නක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාව තියෙන රට හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ එක්කම මේ සීරම් ඉන්ස්ටිටියුට් කියන මේ එන්නක නිෂ්පාදනය කරන ආයතනය මේ වෙනකොට තමන්ගේ ධාරිතාව ඉතාමත්ම දැඩි ලෙස වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් විශේෂයෙන් මේ ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා එකතු වෙලා වැඩි දියුණු කරපු එන්නක ඒක නිෂ්පාදනය කිරීම කටයුත්තත් දැන් ආරම්භ කළා කියලා. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට එන්නක් මිලියන 1300කට අධික ප්‍රමාණයක් ඉන්දියාව නිෂ්පාදනය කරන්න මුළු ඒ තත්ත්වයේ තියෙන. නමුත් ඒ ඔවුන්ගේ ධාරිතාව තවත් කීප ගුණයකින් මේ වෙනකොට වැඩි කරලා එන්නක ලබා දීමේ කටයුත්ත
ඔව් එහෙමනම් අමල් අපි දෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබට ලැබෙන සිකුරාදාත් ලෝවට විදේශ විද්‍යුත් තුලින් හමුවෙමු. ආයිබෝන්.
ආයිබෝන් චරිත.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.